ආයුබෝවන් වේපතේ ඔබ සියලු දෙනාම සම්බන්ධ වෙලා ඉන්නේ FM 107.3 රජරට සේවය ඔස්සේ ක්‍රියාත්මක වෙන රජරට ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ වැඩසටහන් මාලාවත් සමග රජරට ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ සිංහල පාඩම හෙළබස් විනිස සෑම ඉරිදා දිනකම උදෑසන 5 සිට 6 දක්වා ඒ වගේම සෑම සඳුදා දිනකම සවස 7:30 සිට 8:30 දක්වාත් FM 107.3 රජරට සේවය ඔස්සේ විකාශය වෙනවා. ඉතින් මේ වැඩසටහන ඔබ වෙත ගෙන ඒම සඳහා දායකත්වයේ සපයන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව. ඉතින් උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල භාෂා ඒකකය හෙළබස් විනිස නමින් සිංහල ව්‍යාකරණ සහ සාහිත්‍ය දැනුම ප්‍රවර්ධනය කිරීම උදෙසා රජරට ගුරුගෙදර ගුවන් කාලයේ මේ විදිහට වෙන් කරගන්නවා. ඉතින් දුවේ පුතේ ඔබ දන්නවා මේ වසංගත කාලයේ නිවෙස්වලට වෙලා ඉන්න ඔබගේ අධ්‍යාපනික අවකාශයන් පුළුල් කිරීම උදෙසා විශාල මෙහෙවරක් රජරට සේවය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය ඒ වගේම උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව දියත් කරනවා. ඉතින් මේ වැඩසටහන පිළිබඳ ඔබේ අදහස් ඔබේ ප්‍රතිචාර අප වෙත එවීම සඳහා අපි දුරකථන අංකයක් ඔබ වෙත විවෘත කරලා තියෙනවා. ඒ තමයි 0711 8420829 0711 8420829 දුරකථන අංකයට කෙටි පණිවිඩයක් WhatsApp පණිවිඩයක් එහෙමත් නැත්නම් දුරකථන ඇමතුමක් මගින් පුළුවනි දුවේ පුතේ ඔබට මේ වැඩසටහන පිළිබඳ ඔබේ ඇත්ත අදහස් ටික අපි වෙත ඉදිරිපත් කරන්න. ඉතින් අපි ව්‍යාකරණ වගේම සාහිත්‍ය කොටස ආවරණය කරනවා. ඒ වගේම ඔබේ සිංහල සාහිත්‍ය සංග්‍රහය පොත, ඒ වගේම භාෂාව පොත, ඒ වගේම උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල භාෂා ඒකකය මගින් ඔබ වෙත ලබා දීලා තිබෙන නිදහසේ කියවා නිදහසේ ලියමු කියන ඒ පරිශීලන ග්‍රන්ථ දෙකත් මං හිතන්නේ වැදගත් වෙනවා මේ පාඩමට ඔබ සම්බන්ධ වීමේදී. ඒ නිසා දුවේ පුතේ ඔබ සෑම විටම මේ වැඩසටහනට සම්බන්ධ වෙනකොට මේ කෘති ටික ළඟ තියාගෙන සම්බන්ධ වෙනවා නම් වඩා හොඳයි. ඉතින් දුවේ පුතේ අපි සාහිත්‍ය වගේම ව්‍යාකරණ කොටස් ආවරණය කරන බව ඔබ දන්නවා. අපි පසුගිය සතිවල කෙටි කතා යටතේ අපට වැසිකිළියක් කෙටි කතාව පිළිබඳව සාකච්ඡා කරා. ඒ වගේම ව්‍යාකරණ යටතේ අපි සාකච්ඡා කරා රචනාව පිළිබඳව, රචනාවක් ලියන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව. මම හිතන්නේ ඒවට සාර්ථකව ඔබ ශ්‍රවණය කළා නම් ඔබට ඉතා පැහැදිලිව මේ පිළිබඳ අවබෝධය ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි ඔබට නිදහසේ කියවා නිදහසේ ලියමු කියන පොතේ තියෙන සමහර උදාහරණ උද්ෘත කටපාඩම් කරගත්තා නම්, එහෙම නැත්නම් ඒවල පිළිතුරු ලිවීම සඳහා ලබා දීලා තියෙන මාර්ගෝපදේශයන් අනුගමනය කළා නම් ඔබට විභාගය සඳහා ඉතාමත් සාර්ථකව මුහුණ දීමේ හැකියාව තිබෙනවා කියලා මම හිතනවා. එහෙමනම් දුවේ පුතේ ඔබට નિયમિત සිංහල සාහිත්‍ය සංග්‍රහය යටතේ තිබෙන තවත් විශේෂිත පාඩමක් තමයි අද දවසේ මා සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. මේක පරිවර්තන සාහිත්‍ය කොටට අයිති වෙන්නේ දුවේ පුතේ. ඔබ දන්නවා කෙටි කතා යටතේ අපිට ස්වതന്ത്ര දේශීය කෙටි කතාවක් වගේම පරිවර්තන කෙටි කතාවක් තිබෙනවා. මේ කෙටි කතා දෙකේම කෙටි කතා ලක්ෂණ පිළිබඳව, චරිත පිළිබඳව, කෙටි කතා අන්තර්ගතය පිළිබඳව, ඒ වගේම කෙටි කතා කරුවාගේ අරමුණ පිළිබඳව අපි සාකච්ඡා කළ යුතුයි. ඉතින් ප්‍රංශ ජාතික ගීද මෝපසං කියන කෙටි කතා කරුවා විසින් රචනා කරපු, සිංහලයට KG කරුණාතිලක මහතා විසින් පරිවර්තනය කළපු දියමන්තිමාලයේ කෙටි කතාව තිබෙනවා ඔබේ සිංහල සාහිත්‍ය සංග්‍රහය පොතේ 14 වෙනි පාඩම විදිහට. ඉතින් මං අද දවසේ සූදානම් වෙනවා මේ කෙටි කතාව පිළිබඳ ඔබත් එක්ක කතා කරන්න. ඔබ මේ කෙටි කතාව කියවලා තියෙනවා නම් නැවත වරක් කියවන්න මේ වැඩසටහනෙන් පස්සේ. මේ කෙටි කතාව කිහිප සැරයක් කියවනකොට තමයි මේ කෙටි කතාවේ තියෙන සමහර දේවල් ඔබට අවධානය යොමු කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැත්නම් මේ පිළිබඳව අන්තර්ගතය පිළිබඳව කිසියම් වටහා ගැනීමකට යන්න පුළුවන් වෙන්නේ. එනිසා මේ කෙටි කතාව කිහිප සැරයක් කියවන්න, කියවල මේ කෙටි කතාවේ සාරය අවබෝධ කරගන්න, මේ කෙටි කතාවේ අන්තර්ගතය අවබෝධ කරගන්න. එතකොට ඔබට මානව ජීවිතයට මේ කෙටි කතා කරුවා දෙන ආදර්ශය පිළිබඳව, එහෙම නැත්නම් මේ කෙටි කතාව තුලින් ගවේෂණය කරන අත්දැකීම පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලැබේවි. ඉතින් අපි බලමු මේ කෙටි කතාව රචනා කරපු කෙටි කතා කරුවා පිළිබඳව හඳුනා ගන්න. ඇත්තටම ප්‍රංශ සාහිත්‍යයේ බොහොම අද්විතීය නමක් දිනාගත්ත ලෝක ප්‍රකට කෙටි කතා කරුවෙක් තමයි ගීද මෝපසං කියලා කියන්නේ. ඔහු 1850 වර්ෂයේ අගෝස්තු මාසේ 5 වෙනිදා ප්‍රංශයේදී උපත ලබන්නේ. ඉතින් ඔහු මේ සාහිත්‍යකරණය පිළිබඳව ඔහු ලබන දැනුම නැත්නම් ඔහු ජීවිතයට ඔහු මේ දේවල් එකතු කරගන්නේ ප්‍රායෝගිකව අත්දැකීම් විදිහට. එව නැත්නම් ඔහු න්‍යායිකව ඉගෙන ගන්නවට වඩා බොහෝ ප්‍රදේශවල තිබුණු සාහිත්‍ය සභාවලට සම්බන්ධ වෙලා. එව නැත්නම් සාහිත්‍ය දේශනවලට සම්බන්ධ වෙලා මේ විදිහට තමයි ඔහු තමන්ගේ සාහිත්‍ය ජීවිතය ගොඩනගා ගන්නේ. ඉතින් එහෙම ගමනක් ආපු ගීද මෝපසං පසු කාලීනව ලෝක ප්‍රකට කෙටි කතා කරුවෙක් බවට පත් වෙනවා. තව විදිහකට කියනවා නම් මෝපසංගේ කෙටි කතා සම්ප්‍රදාය ආදි වශයෙන් සාහිත්‍ය ලෝකේ අධ්‍යයනය කරන ධාරාවක් නියෝජනය කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. නැත්තම් තමාටම ආවේනික අනන්‍යතාවයකින් කෙටි කතා රචනයට යොමු වෙච්ච කෙටි කතා කලුවෙක් විදිහට අපිට මෝපසං හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔහු නිර්මාණ කරුවෙක් විදිහට සාහිත්‍ය ලෝකයට ඔහු විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා. ඔහු නවකතා නමයක් පමණ රචනා කරනවා කියලා සඳහන් වෙනවා. නැත්නම් නවකතා නමයක් පමණ රචනා කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම කෙටි කතා 300කට අධික ප්‍රමාණයක් ඔහු රචනා කරලා තියෙනවා. ඉතින් ඔහුගේ මේ කෙටි කතාව ඉතාම රමණීය විදිහට එහි මුල් රසය නොනසා අපට පරිවර්තනය කරලා දෙන්නේ ලංකාව සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ පරිවර්තකයෙක් විදිහට අපිට හමු වෙන කේජී කරුණාතිලක මහතා විසින්. ඉතින් ඔබ කේජී කරුණාතිලක මහතාගේ වෙනත් කෘති වගේම ගීදමෝපසංගේ වෙනත් කෘති අධ්‍යයනය කරනවා නම් මේ කෙටි කතා කලාවේ තියෙන සුවිශේෂී ලක්ෂණයන් පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ඉතින් ඒ පසුබිම් කාරණා මත පදනම්ව මම ඊළඟට ප්‍රවේශ වෙන්නම් මේ කෙටි කතාව පිළිබඳව. මේ කෙටි කතාවේ සමස්තය නැත්තම් මේ කෙටි කතාවේ සාරය අපි ගත්තොත් එහෙම මේ කෙටි කතාවේ වෙනස් විදිහේ කෙටි කතාවක් කිසියම් කුතුහලජනක අවස්ථාවක් නිර්මාණය කරලා ඒ කුතුහලය නිරාවරණය වන තැනදී කෙටි කතාව අවසානයේදී රසයක් ජනිත කරන විදිහේ කෙටි කතාව සම්ප්‍රදායක් තමයි මෝපසංගේ මේ කෙටි කතා කලාව තුළ තිබෙන්නේ. ඒ කියන්නේ කෙටි කතාව අවසානයේදී ඔප්පු වෙන, පැහැදිලි වෙන, එහෙම නැත්නම් निराවුල් වෙන, निराකරණය වෙන කාරණයක් තියෙනවා. ඒ සිදුවීම දැනගන්නේ නැත්නම් ඒක අනාවරණය වෙන්නේ කෙටි කතාව අවසානයේදී. එතකොට සමහර විට දෙවෙනි සැරේට මේ කෙටි කතාව කියවද්දී ඒ කුතුහලය එහෙම නැත්නම් ඒ උද්වේග කර මොහොත निराවරණය වීම කියන කාරණයට එහා ගිය වෙනත් රසයන් නිර්මාණය වෙනවා, නිරූපණය වෙනවා, අවබෝධ වෙනවා දෙවිනි තුන්වෙනි අවස්ථාවේදී මේ කෙටි කතාව කියවත්. ඒක තමයි මේ මෝපසංගේ මේ කෙටි කතා කලාවේ තියෙන සුවිශේෂී ලක්ෂණය, ස්වභාවය, ස්වરૂපය විදිහට අපිට අඳුන ගන්න පුළුවන්කම තියෙන්නේ. මොකද ඒකට හේතුව මේ ආරම්භයේදී පාඨකයා නොදන්නා කරුණක්, එහෙම නැත්නම් ආරම්භයේදී පාඨකයාට නොදැනෙන කාරණයක්. තව විදිහකට කියනවා නම් පාඨකයා කිසියම් ගවේෂණයකට යොමු කරලා නැත්නම් පාඨකයා කිසියම් රවුමක් අරගෙන ගිහිල්ලා, චාරිකාවක් අරගෙන ගිහිල්ලා ඒ චාරිකාව අවසානයේදී හෙළිදරව් කරන දෙයක් හරහා අර සමස්ත චාරිකාව පිළිබඳවම කැටිවුණු අවබෝධයක් ලබා දෙන විදිහේ කෙටි කතාවක් තමයි මේ කෙටි කතාව කියලා කියන්නේ. එතකොට මේක චෙකෝෆ්ගේ කෙටි කතා කලාවට හෝ නැත්නම් වෙනත් රුසියානු සහ ප්‍රංශ වෙනත් කෙටි කතා සම්ප්‍රදායන් වලට වඩා තරමක් වෙනස් විදිහේ කෙටි කතා සම්ප්‍රදායයි. එතකොට මේ කෙටි කතාවේ ප්‍රධාන චරිත තුනක් අපිට හම්බ වෙනවා. එක්කෙනෙක් මැටිල්ඩා, අනිත් එක්කෙනා ලොයිසෙල්, අනිත් එක්කෙනා ෆොරෙස්ටිය කියන තුන්දෙනා. එතකොට මෙතන මේ මැටිල්ඩා සහ ලොයිසෙල් කියලා කියන්නේ අඹු සැමියුවලක්. එතකොට මැටිල්ඩා කියලා කියන්නේ ලොයිසෙල් කියන ලිපිකරුවගේ බිරිඳ. ගෘහණියක් විදිහට කටයුතු කරන්න මැටිල්ඩා, එහෙම නැත්නම් එයා වෙන රැකියාවක් කරන්නේ නැහැ. හැබැයි මැටිල්ඩා කියන්නේ ටිකක් සුරූපී කාන්තාවක්. ඇය මධ්‍යම පන්තික හෝ ඉහළ සමාජ පන්තික අනන්‍යතාවයකට කැමති කාන්තාවක්. තව විදිහකට කියනවා නම් ශෝභන ජීවිතයක් ගත කරන්න, සෙල්ලක්කාර විනෝදකාමී ජීවිතයක් ගත කරන්න ආස කරන කාන්තාවක් තමයි මැටිල්ඩා කියලා කියන්නේ. ඉතින් තමා හැම විටම තමා ගත කරන ජීවිතය පිළිබඳව කිසියම් ආකාරයක අසන්තෘප්තියක ජීවත් වෙන කාන්තාවක් විදිහට අපිට මැටිල්ඩාව හඳුන්වන්න පුළුවන්. තව විදිහකට කියනවා නම් එයාට හිමි වෙච්ච ස්වාමි පුරුෂයා හෝ ස්වාමි පුරුෂයා නිසා එයා ළඟා කරගත්ත ජීවිතය පිළිබඳව කිසිම ආකාරයක සන්තෘප්ත ස්වභාවයකින්, සතුරුදායක ස්වභාවයකින් ඇය ගත කරන්නේ නැහැ. ඇය හැම විටම හිතන්නේ මට මීට වඩා ලස්සන ජීවිතයක් උරුම වෙන්න නියමිතයි. මට මීට වඩා ලස්සන ජීවිතයක් හිමි වෙන්න නියමිතයි. මම වෙනත් කෙනෙක් විවාහ කරගත්තා නම්, එහෙම නැත්නම් මගේ විවාහක සැමියා වෙනත් විදිහකට කටයුතු කරන කෙනෙක් වුණා නම් මීට වඩා ලස්සන සුන්දර ජීවිතයක් සැප පහසුකම් සහිත ජීවිතයක් උරුම කරගන්නට මට හැකියාව තිබෙනවා කියන විශ්වාසය තමයි ඇය හැමදාම හිටියේ. ඒ නිසා මැටිල්ලාගේ ජීවන අපේක්ෂාවන් සාමාන්‍ය කාන්තාවකගේ එහෙම නැත්නම් ලද දෙයින් සතුටු වෙලා ජීවත් වීමට කැමති කාන්තාවකගේ චරිත ස්වභාවයට වඩා වෙනස් ස්වභාවයක් මැටිල්ලා තුළ තිබෙනවා. ඒ නිසාම දුවේ පුතේ මේ කෙටි කතාව අවසානයේදී නිර්මාණය වන ඛේදවාචකයට මැටිල්ඩාට සහ ලොයිසෙල් කියන දෙදෙනාට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඉතින් මේ කෙටි කතාව කියවගෙන යද්දී අපිට මේ කෙටි කතාවේ සිද්ධිමාලාව දිගහැරෙන්නේ ආරම්භ වෙන්නේ මැටිල්ඩා පිළිබඳ හැඳින්වීම, මැටිල්ඩා පිළිබඳව විවරණය කිරීමක්, එහෙම නැත්නම් මැටිල්ඩාගේ ස්වභාවය පිළිබඳව පැහැදිලි කිරීමකින්. කෙටි කතාවේ පළවෙනි අර්ධයේදී අපිට පැහැදිලි කරලා දෙනවා මැටිල්ඩා කියන්නේ කොයි විදිහ කෙනෙක්ද, ලොයිසෙල් කියන්නේ කොයි විදිහ කෙනෙක්ද, මැටිල්ඩාගේ ජීවිතේ මැටිල්ඩා අපේක්ෂා කරන දේවල් අත්පත් කර දෙන්න ලොයිසෙල් මහත්මයා කොයි විදිහටද කටයුතු කරන්නේ කියලා. ඉතින් මැටිල්ඩා අපේක්ෂා කරන දේවල් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන මේ ලොයිසෙල් මහත්මයා එක දවසක් තමන්ගේ කාර්යාලයෙන් ලැබිච්ච ඇරයුම් පතක් අරගෙන එනවා ප්‍රිය සම්භාෂණයකට. අද කාලේ හැටියට කියනවා නම් පාටි එකකට. මොකද ඒකට හේතුව තමන්ගේ බිරිඳ මේ විදිහේ ප්‍රිය සම්භාෂණයන් වලට, එහෙම නැත්නම් ලස්සන්ට හැඳ පැලඳගෙන විනෝද වෙන තැන්වලට, එහෙම නැත්නම් ඉහළ සමාජ පැලැන්තික මිනිසුන් ගැවසෙන තැන්වලට එහෙමයව ඇසුරු කරන්නට අවකාශය ලබා ගන්නට හරි ආස කෙනෙක්. ඒ නිසා මැටිල්ඩා සෑම විටම ඒ විදිහ අවකාශයන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලොයිසෙල් මහත්තයා හිතනවා, එහෙම නැත්නම් මැටිල්ඩාගේ ස්වාමි පුරුෂයා හිතනවා, අනේ මගේ බිරිඳ හරිම සතුටු වේවි මේ ඇරයුම් පත, නැත්නම් මේ ඉන්විටේෂන් එක, නැත්නම් මේ ආරාධනා පත්‍රය දැක්කහම. හේතුව තමයි ඇය මේ උත්සවයට යන්න, මේ ප්‍රිය සම්භාෂණයට යන්න ප්‍රියතාවයක් දක්වાવી කියන. ඒ හින්දම මැටිල්ඩා මොකද කර මේ ලොයිසෙල් මහත්තයා මොකද කරන්නේ, මැටිල්ඩට මේ ඇරයුම් පත ගෙනල්ලා දෙනවා. හැබැයි මේ ඇරයුම් පත ගෙනල්ලා දෙනකොට ලොයිසෙල් මහත්තයා බලාපොරොත්තු වෙච්ච විදිහේ සතුටක් නෙමෙයි මැටිල්ඩාගේ චරිතය තුළින් පිළිඹු වෙන්නේ. මොකද ඒකට හේතුව මේ විදිහේ උත්සව අවස්ථාවකට යන්න අවකාශය තිබුණට එම මේ විදිහේ උත්සව අවස්ථාවකට සහභාගී වෙන්නට අවශ්‍ය ඇඳුම් පැළඳුම්, එහෙම නැත්නම් ආභරණ, මේ වගේ දේවල් ඇය සතුව නැහැයි කියලා ඇය එක්තරා විදිහකට දුක් වෙනවා, එක්තරා විදිහකට කනගාටු වෙනවා. මම මේ කියාගෙන යන්නේ දුවේ පුතේ මේ කෙටි කතාවේ අන්තර්ගතය සාරය කෙටියෙන් කියාගෙන යන්න. ඉතින් එවැනි තත්ත්වයක් නිර්මාණය වුණාම ස්වාමි පුරුෂයා කල්පනා කරනවා දෙවෙනි අවස්ථාව විදිහට තමන්ගේ බිරිඳට ඒ දේවලුත් සපයලා දෙන්න. ඉතින් ඒ හින්දා ඔහු කියනවා තමන්ගේ සතු කිසියම් කටයුත්තක් සඳහා වෙන්කර කර තිබු මුදලින් ඔහු කියනවා ඔබට මං ඇඳුමක් අරන් දෙන්නම්, නැත්නම් ඇඳුමක් ගන්න මේ සල්ලි පාවිච්චි කරන්න කියලා ඔහු කියනවා. ඊළඟට ඇයගේ කාරණේ බවට පත් වෙන්නේ ඒ සඳහා අවශ්‍ය ආයිත්තම්, එහෙම නැත්නම් ආභරණ නැමැති කියන එක. ඉතින් ඒ සඳහාත් ස්වාමි පුරුෂයා විසින්ම කිසියම් විකල්පයක් ඔහුට ඇයට තෝරලා දෙනවා. ඒ තමයි ඔබේ මිතුරියක් ඉන්නව නේද ෆොරෙස්ටිය මහත්මිය, ෆොරෙස්ටිය මහත්මියගෙන් පුළුවන් නේ ඔබට ඒ සඳහා අවශ්‍ය පැලඳුමක්, එහෙම නැත්නම් තව ඉදිරි කියනවා නම් මාලයක් ඉල්ලගන්න කියලා. ඉතින් මේ කාරණයට එකඟ වෙන මැටිල්ඩා එක්වරම ගිහිල්ලා තමන්ගේ මිතුරියගෙන්, එහෙම නැත්නම් ෆොරෙස්ටිය මහත්මියගෙන් මෙයාගේ උත්සවයට ගැලපෙන, නැත්නම් මෙයා යන්න හදන ප්‍රිය සම්භාෂණයට ගැලපෙන සුදුසු ආකාරයේ මාලයක් ඉල්ල ගන්නවා. ඒක දියමන්ති මාලයක් විදිහට තමයි මෙහි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් මේ දෙදෙනා අවශ්‍ය ඇඳුම් සහ පැළඳුම් සොයාගෙන අදාළ උත්සව අවස්ථාවට සහභාගී වෙනවා. උත්සව අවස්ථාවේ ඇයට අවශ්‍ය ඉහළ සමාජ පැලැන්තික මිතුරු මිතුරියන් ගණනාවක් මුණ ගැහෙනවා. ඒ වගේම ඒ අයත් එක්ක කතා බහ කරමින්, ආහාර අනුභව කරමින්, නර්තනයේ දෙමින්, ගී කියමින් ඇගේ මේ ලැබුණු අවස්ථාව උපරිම අයුරින් ගෙවන්නට, සතුටු වෙන්නට ඇයට හැකියාව ලැබෙනවා. ඔවුන් අවසානයේදී පාන්දර ජාමේදී එළිවෙන්නට ඔන්න මෙන්න තියලා තමන්ගේ නිවස බලා එනවා. අර සතුටේ උපරිමය තරම් විඳලා, එහෙම නැත්නම් තව විදිහකට කියනවා නම් ඒ උත්සව අවස්ථාවේ ලබා ගන්න තියෙන සතුටේ උච්චතම අවස්ථාවට ගිහිල්ලා උපරිම ආකාරයෙන් සතුට විඳලා මැටිල්ඩා සහ ලොයිසෙල් කියන දෙදෙනා ආපසු නිවස බලා පැමිණෙනවා. සාමාන්‍යයෙන් අපේ පුරුද්දක් තියෙනවා පුතේ, ගමනක් යන්න කලින් අපි කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා හැඩ වැඩ බලලා සූදානම් වෙලා තමයි යන්නේ. ඒ වගේම ගමන ගිහිල්ලා ඇවිල්ලත් අපේ පුරුද්දක් තියෙනවා කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා බලනවා අපි ගියපු විදිහටම ආපහු ඇවිල්ලාද කියලා. එහෙම නැත්නම් ඒ ගියපු වෙලාවේ තිබ්බ ලස්සන අපේ තාමත් තියෙනවද කියලා. අනේ මෙහෙම ඇවිල්ලා කණ්ණාඩි ඉස්සරහට ඇවිල්ලා බලනකොට මැටිල්ඩ දකිනවා තමන්ගේ මිතුරියගෙන් ඉල්ලගත්ත දියමන්ති මාලය කරේ නැහැ කියලා. මෙයාගේ සතුටේ උපරිම කොච්චර වුණාද කියනවනම් අර මාලය කොයි හරි වෙලාවක කැඩිලා වැටලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව ස්වාම පුරුෂයාට දැනුවත් කරනවා. ස්වාම පුරුෂයාට කරන දෙයක් නැහැ. දැන් මේක ඉල්ලගත්ත මාලයක්, වටිනා මාලයක්, දියමන්ති මාලයක්. මෙයා යනවා ආපහු හොයන්න මේ ගියපු තැනට. තමන්ගේ බිරිඳව නිවසේ තියලා ඔහු ඉතාම කරුණාවන්ත ස්වාම පුරුෂයෙක් විදිහට, ඉතාම සෙනෙහබර ස්වාම පුරුෂයෙක් විදිහට වචනයක්වත් කියන්නේ නැතුව දැන් අද දවසේ නම් කල්පනා කරන්න ඕනේ පුතේ, දැන් මේ බිරිඳගේ පුරු සෝබන වැඩවලට ගිහිල්ලානේ මේ කටයුත්ත උනේ. ඉතින් ස්වාම පුරුෂයාගේ අතින් මොන විදිය දෙයක් කියවේද කියලා හිතන්න පුළුවන් පුතේ අද වගේ කාලේ නම්. හැබැයි මේ ස්වාම පුරුෂයා හැම කිසිම දෙයක් කරන්නේ අපි ඉදිරියේදී මේ චරිතය පිළිබඳව කතා කරනකොට කතා කරමු පුතේ. මෙයා කිසිම දෙයක් කියන්නේ නැහැ, ආපහු යනවා ගිහිල්ලා එළි වෙනකන් හොයලා පස්සේ පොලිසිය එන්ට්‍රි එකකුත් දාලා මේ කටයුත්ත පිළිබඳව සඳහන් කරලා එනවා බලාපොරොත්තු විරහිතව. දැන් කරන්න දෙයක් නැහැ, අර යාළුවගෙන් ඉල්ලගත්ත දියමන්ති මාලේ නැති වුණා. දැන් මොකද කරන්නේ? එයාට ආපහු ඒ විදිය දියමන්ති මාලයක් හොයලා දෙන්න ඕනේ, නැත්තම් අරන් දෙන්න ඕනේ. ඉතින් නැති වුණා කියලා කියන්නත් බැරි හින්දා මේගොල්ලෝ මොකද කරන්නේ? කාරණේ කිසි දෙයක් අර මිතුරියට කියන්නේ නැතුව එයාට පණිවිඩයක් යවනවා. මේක මේ ගංචුව ඇද වෙලා ඒ නිසා ටික දවසක් යනවා මේක ආපහු බාර දෙන්න කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මේගොල්ලෝ ඒ ආභරණ පෙට්ටියේ තිබ්බ තොරතුරු අනුව ගිහිල්ලා ඒ විදිහේ දියමන්ති මාලයක් ගන්න පුළුවන් තැනක් පිළිබඳ හොයා බලනවා. ඒ හැඩරුව කියලා, ඒ ස්වභාවය කියලා මේගොල්ලෝ මොකද කරන්නේ? දියමන්ති මාලයක් හදන්න තීරණය කරනවා. මේ සඳහා විශාල මුදලක් යනවා පුතේ. විශාල මුදලක් යනවා. ඒ ෆොරෙස්ටිය මහත්මියගෙන් ඉල්ලගත්ත දියමන්ති මාලයේ ස්වරූපේ මාලයක් හදන්න විශාල මුදලක් යනවා. ඒ සඳහා ලොයිසල් මහත්මයාට ඉතාම විශාල කැපකිරීම ගණනාවක් කරන්න වෙනවා. මේගොල්ලෝ බොහෝ කැපකිරීම් කරනවා. තමන් සතුව තියෙන බොහෝ දේපල විකුණනවා. ඒ වගේම ණය මුදල් ගන්නවා. ඊටමතරව පොලියට සල්ලි ගන්නවා. තමන්ගේ වියදම් කපා හරිනවා. සාමාන්‍ය ජීවිතයෙන් මේගොල්ලෝ ඈත් වෙලා ඊට වඩා වෙනස් ඉතාම දුක්ඛිත ජීවිතයකට මාරු වෙනවා පුතේ. කොහොම හරි කරලා මේ දෙන්න අර දියමන්ති මාලයට සමාන මාලයක් හදලා ෆොරෙස්ටිය මහත්මියට කිහින් දෙනවා. ගිහිල්ලා දුන්නට පස්සේ තමයි පුතේ මේගොල්ලන්ගේ ජීවිතේ ඉතාම අවසනාවන්ත කාලේ උදා වෙන්නේ. දැන් ඉල්ලගත්ත ණයතුරුස් බේරන්ද මේ ලොයිසල් මහත්මයාට ඉතාම රෑ වෙනකන් වැඩ කටයුතු කරන්න වෙනවා. තමන්ගේ ජීවිතේ ඉතාම අඳුරු ඛේදවාචකයකට පත් වෙනවා පුතේ. මැටිල්ඩත් කලින් ජීවත් වෙච්ච සෝබන ජීවිතය අතහැරලා මෙහෙකරුවන් නැති තමා විසින්ම දේවල් කරගන්න තත්වයකට පත් වෙනවා පුතේ. එහෙම නැත්නම් මෙහෙකාරියක් නැතුව තමාගේ අතින්ම වලම්පිඟන් හොදන සාමාන්‍ය ගැහණියක් බවට පත් වෙනට මැටිල්ඩට පුළුවන් වෙනවා. එයා කලින් ජීවත් වෙලා හිටපු සැප පහසුකම් සහිත කුලී ගෙදර වෙනුවට ඊට වඩා අඩු පහසුකම් සහිත කුලී ගෙදරකට මෙයා මාරු වෙනවා. මෙන්න මේ තියෙන තත්වයේ ඇතුලේ දුවේ පුතේ අපිට පේනවා අර මැටිල්ඩගේ ජීවිතේ කලින් ජීවිතයට වඩා ඉතාම වෙනස් ආකාරයකට පරිවර්තනය වෙන හැටි. මෙහෙම ගිහිලා ගිහිලා කාලයක් තිස්සේ ගෙවලා මේගොල්ලෝ අවුරුදු 10ක් විතර ජීවත් වෙලා පුතේ අවුරුදු 10කට පස්සේ මේගොල්ලෝ අර ණයතුරු සේරම ගෙවලා ඉවර වෙලා සාමාන්‍ය ජීවිතයට පත් වෙනවා. ඇත්තටම කිව්වොත් එහෙම ඒ අවුරුදු 10ම අර බොරු සෝබන ජීවිතයක් වෙනුවෙන් ඉල්ලගත්ත දියමන්ති මාලය වෙනුවෙන් ඒ මුදල ගෙවන්න මේගොල්ලෝ වැය කරනවා. ඔහොම ගිහිල්ලා ටික දවසක් ගියාට පස්සේ අවුරුදු 10කට විතර පස්සේ මේ තමන් දියමන්ති මාලය ඉල්ලගත්ත ෆොරෙස්ටිය මහත්මිය දවසක් අතරමඟදී මැටිල්ඩට මුණ ගැහෙනවා. මේ වෙලාවේදී ෆොරෙස්ටිය මහත්මිය දකිනවා තමන්ගේ පැරණි මිතුරිය. එයා හරියට වැහැරිලා, එයාගේ හරියට ශරීරය වියකිලා ගිහිල්ලා, එයා අදාළ වයසට වඩා වයසක පෙනුමක් සහිතව ඉන්නවා ෆොරෙස්ටිය මහත්මිය දකිනවා. ඉතින් එයා අහනවා, අනේ මගේ මැටිල්ඩා, ඔයාට මොකද මේ වුනේ? ඔයා කොච්චර ලස්සනට හිටපු කෙනෙක්ද කියලා කියනවා. අනේ එදා තමයි මැටිල්ඩා අර තමන්ගේ ජීවිතයට සිදුවීම මේ ෆොරෙස්ටිය මහත්මියට හෙලිදරව් කරන්නේ. එයා කියනවා, සමා වෙන්න මගේ මිතුරිය, මට ඔයාගෙන් එක දෙයක් හංගන්න සිද්ධ වුණා මෙච්චර කාලෙකට. එක දවසක් ඔයාට මතකද මං ඔයාගේ මාලයක් ඉල්ලගත්තා කියලා. එයා කියනවා, ඔව් ඔයා ඉල්ලගත්ත තමයි. ඒත් ඉතින් මට ඒක ඔයා පහු ගෙනත් දුන්නනේ. ඔව් මං ගෙනත් දුන්නු නම් තමයි. ඒ මං ඉල්ලගත්ත මාලේ නෙමෙයි. මගේ ඉල්ලගත්ත මාලේ මගේ අතින් නැති වුණා. ඒ වෙනුවෙන් මම අලුත් මාලයක් ඔයාට ඒ විදිහම දියමන්ති මාලයක් මම ඔයාට හදලා දුන්නා කියලා. එතකොට තමයි ෆොරෙස්ටිය මහත්මිය කියන්නේ, අනේ මගේ අසරණ මැටිල්ඩා, ඔයා එහෙම කරාද අනේ ඒක එච්චර වටිනා එකක් නෙමෙයි නෝන්නම් ඒක ෆ්‍රැන්කෝ 400ක් වටේ කියලා කියනවා මට මතක හිටියට ඒ වගේ බොහොම සුළු මුදලක් ඒ කියන්නේ මේක ඉමිටේෂන් එකක් එච්චර වටින එකක් නෙමෙයි බොරු දියමන්ති මාලයක් කියලා ඉතින් එතකොට බලන්න මැටිල්ලාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ඉවරයි මැටිල්ලාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ගෙවිලා ගිහිලා ඉවරයි මැටිල්ලාගේ ජීවිතේ ඇය ප්‍රාර්ථනා කරපු සියලු කාලයන් සියලු අවකාශයන් ඉවර වෙලා මේ වෙනකොට තියෙන්නේ ඒ විතරක් නෙවෙයි දුවේ පුතේ ඒ මැටිල්ඩා අරන් දුන දියමන්ති මාලයෙන් අර එයාගේ මිතුරියටත් ඇති වැඩක් වෙලා නැහැනේ පුතේ. එයාත් ඒක ඊතරම් වටිනා මාලයක් කියන දන්නේ නැහැනේ. එයාගේත් සමහරට මාල තිබුණු ඒ කබඩ් එකේ මේ අවුරුදු 10ට මේක ඔහේ තියෙන්නේ නැති. එයා වරකට දෙවරකට වැඩි එක සමහරට ආයි දාන්නත් නැතුව ඇති. සමහරට කවදාවත් දැම්මේ නැතුවත් ඇති. ඊතරම් වටිනා දියමන්ති මාලයක් තියාගෙන ඒ මිතුරියත් හිටියා මැටිල්ඩාත් හිටියා ඔහේ ඒ දියමන්ති මාලය වෙනුවෙන් ඒ දියමන්ති මාලය අරගෙන දුන්නු සල්ලි වෙනුවෙන් තමන්ගේ ජීවිතේ තමන්ගේ ස්වාම පුරුෂයාගේ ජීවිතේ සම්පූර්ණ බර ඒ වෙනුවෙන් වින් කරමි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ කීටි කතාව ඉවර වෙන්නේ. එතකොට මේ කීටි කතාව අවසානයේදී අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා අහෝ අසරණ මැටිල්ඩා එයාට ජීවිතේ වෙච්ච දේ කියන කාරණේ. ඉතින් කෙසේ වෙතත් මේ කීටි කතාව නැවත වරක් කියවද්දී අපිට ඒ රසය දැනෙන්නේ නැහැ. එහෙම නැත්නම් අවසානයේදී සිද්ධ වුණේ මොකද්ද කියන එක දැනගන්න අරමුණෙන් කරන කතා කියවීමේ කලාව කියන එක අපිට දෙවිනි අධීරිදී හම්බ වෙන්නේ නැහැ. හැබැයි දෙවිනි තුන්වෙනි හතරවෙනි අවදිවල අපි මේ කෙටි කතාව කියවනකොට මේ චරිතවල මේ සිද්ධිවල හැඟවිච්ච තවත් ගැඹුරු රසවත් සිදුවීම් එහෙම නැත්නම් ජීවිතේ සම්බන්ධ වෙනස් වෙනස් කියවා ගැනීම පුතේ අපිට අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ කෙටි කතාවේ සාරය නැත්නම් මේ කෙටි කතාවේ අදහස මේ කෙටි කතාවේ සමස්ත කේන්ද්‍රීය වස්තු විශේෂය වෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් දියමන්ති මාලය නමින් මේක නම් කරලා තියෙන්නම අද කාලේ වුණත් පුතේ ඉන්නවා අපේ සමාජය තුළ ඕනෑතරම් අය ඉන්නවා මේ අනුන්ගෙන් දේවල් ඉල්ලගෙන අනුන්ගෙන් ණයතුරුස් වෙලා අනිත් අයට පේන්නට බොහෝ රංගනේහි යෙදෙන සමාජ ජීවිතවල ජීවත් වෙන අය. මොකද ඒකට හේතුව ඒගොල්ලෝ ජීවත් වෙන්නේ ඒගොල්ලන්ට තියෙන සමාජ අවකාශයේ තිබෙන දේවල් අනුව නෙමෙයි. අපිට මේ විදිහේ දේවල් පේන්න අනිත් අයට පේන්න අපිට මේ විදිහේ දේවල් තියෙනවා කියලා පෙන්නගෙන ජීවත් වෙනා ඉන්නවා. දැන් අපි ඔය සමාජ මාධ්‍ය ජාලය උනත් තුල උනත් දකිනවා බොහෝ අයට දැන් අනිත් අයට පේන්න දේවල් කරන්න හුඟාක් ලේසි සමාජ මාධ්‍ය හින්දා. මොකද ඉස්සර කාලේ නම් අසල් වැසියෝ හරි ගමේ ගුඩේ අය හරි තමන් දන්නා හඳුනන අයට හරි විතරයි පේන්න දෙයක් කරන්න පුළුවන් උනේ. දැන් ලෝකෙටම පේන්න දේවල් කරන්න මිනිස්සුන්ට පුළුවන්. මොකද ඒකට හේතුව සමාජ මාධ්‍ය ජාලයේ තමන්ට ඉන්න මිතුරු ප්‍රජාව ලෝකෙ පුරා විසිරිච්ච අය වෙන්න පුළුවන් පුතේ. එතකොට ඒ ලෝකෙම විසිරිච්ච අය වෙනුවෙන් පේන්න බොහෝ දේවල් මිනිස්සු කරන්න පෙළඹිලා තියෙනවා. ඉතින් මුදල් වියදම් කරගෙන, කාලය වියදම් කරගෙන, ශ්‍රමය වියදම් කරගෙන බොහෝ දේවල් මිනිස්සු කරනවා. හැබැයි ඒ කරන්නේ ණයතුරුස් වෙලා හරිනම්, එහෙම නැත්නම් අනුන්ගෙන් ඉල්ලගෙන හරිනම්, එහෙම නැත්නම් තමන්ට ඇත්ත ජීවිතේ කරන්න තියෙන දේවල් පැත්තක දාලා නම්, එහෙම අයක ජීවිත මොනතරම් ඛේදවාචකද? අවසානයේදී එයාට ජීවිතේ ඉතුරු වෙන්නේ මොනවද? එහෙම නැත්නම් අවසානයේ ජීවිතේ ඒගොල්ලන්ට සාරවත් විදිහට ඒගොල්ලෝ එකතු කරගන්න දේවල් මොනවද කියන කාරණේ අපි හිතා බැලිය යුතුයි. ඒ නිසා මේ කෙටි කතාව අවුරුදු 100කට 150ට එහා ලියවෙච්ච කෙටි කතාවක් වුණාට පුතේ අද සමාජයටත් අපේ සමාජයටත් ගැළපෙන ගැඹුරු ජීවනාදර්ශ මේ කෙටි කතාව තුළ තිබෙනවා. මොකද ඒකට හේතුව හිතන්න අපි අද කාලේ කාගෙන් හරි වාහනයක් හරි මොකක් හරි එකක් ඉල්ලගෙන කාට හරි පේන්න, එහෙම නැත්නම් ඇඳුමක් හරි ඉල්ලගෙන කාට හරි පේන්න දෙයක් කරාට පස්සේ යම් හේයකින් කිසියම් අනතුරක් සිද්ධ වෙලා ඒ වාහනයට හරි ඒ ඇඳුමට හරි එහෙම නැත්නම් ඒ ඉල්ලගත් උපකරණයට හරි මොන හරි දෙයක් සිද්ධ වුණොත් පුතේ ආයි ඒ මනුස්සයාට ඒක දෙන්න සෑහෙන මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. සෑහෙන ශ්‍රමයක් ඒ වෙනුවෙන් වැය කරන්න සිද්ධ වෙනවා. හිතන්න මෙහෙම උදාහරණයක් හිතන්න. කොහේ හරි ගමනක් යන්න අපිට ඕමනාව තියෙනවා. අපි මොකද කරන්නේ? අපිට හොඳ වාහනයක් නැති හින්දා අපි කාගේ හරි වාහනයක් ඉල්ල ගන්න. අවාසනාවන්ත විදියට යන ගමනේදී මේ වාහනය අනතුරකට ලක් වෙනවා. මේ වාහනේ අනතුරකට ලක් වුණාට පස්සේ විශාල අලාභහානියක් සිද්ධ වෙනවා. සමහර විට අපි හිතනවා රක්ෂණ සමාගමෙන් අපිට මේ මුදල් ගන්න පුළුවන් කියලා. නමුත් අවාසනාවන්ත විදියට අපි හිතමු රක්ෂණ සමාගමෙන් මේ මුදල දෙන්න බැහැ කියලා කිව්වා කියලා. ඉතින් මොකද වෙන්නේ? අර පුද්ගලයාට අපි වාහනේ තිබ්බ ආකාරයෙන්ම දෙන්න ඕනේ. සමහර විට ඒ වාහනය අපි කියන්නේ කණ්ඩම් වෙනවා කියලා. ඒ කියන්නේ නැවත භාවිතා කර නොහැකි තත්වයටම අබලන් වුණොත් එහෙම මොකද කරන්නේ? වාහනයට වාහනයක් කරන් දෙන්න ඕන. එහෙම වෙච්ච අවස්ථා ඕනතරම් තියෙනවා පුතේ අපේ සමාජෙ. ඉතින් එහෙම වුණාට පස්සේ කොහොමද අර අපි ඉල්ලගත්ත කෙනාට අපහුවේ වාහනේ ලබා දෙන්නේ? අපිට සිද්ධ වෙනවා අපේ ඉඩ කඩන් ගේ දොර සියල්ල උකස් තියලා ණය අරගෙන කොහොමාරි අර මුදල හොයාගෙන අරන් දෙන්න ඒ විදිය වාහනයක්. හිතන්න සාමාන්‍ය අපිට තියෙන ලක්ෂ 10ක 15ක වාහනයක් නම් අපි ඉල්ලගෙන ගියේ ලක්ෂ 50ක 60ක වාහනයක් නම් අපිට එවැනි වාහනයක් ගන්න වත්කමක් නැති හින්දානේ පුතේ අපි ඒක නොගෙන ඉන්නේ නේද? ඉතින් එහෙම වුණොත් එහෙම මොකද වෙන්නේ? අපේ ජීවිතේ අපිට තියෙන සීරම දේවල් ටික වැය කරලා අරක ගන්න වෙනවා. ඒ වාහනේ ගත්තට පස්සේ අරගෙන අපිට තියාගන්නත් බෑනේ පුතේ. අපිට ඒක අර පුද්ගලයාට දෙන්න වෙනවා. ඊට පස්සේ අපිට අපේ තිබ්බ වාහනෙත් නැති වෙලා අතේ තියෙන සල්ලිත් නැති වෙලා ඉදිරියේදී ජීවත් වෙන්න අවශ්‍ය අවකාශයක් නැති වෙලා ඉතාම අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙන වෙනවා. මේ වගේ දේවල් අද සමාජයේ පවා සිද්ධ වෙනවා පුතේ. ඒ නිසා හොඳම දේ තමයි ලද දෙයින් සතුටු වෙන එක. තියෙන දෙයින් ජීවිතය ආලෝකමත් කරගන්න එක. අනිත් අයට පේන දේවල් සෝබන දේවල් නොකර ඉන්න එක. තමන්ට තියෙන මෙන්න මේ දේ කියලා, තමන්ට තියෙන මෙන්න මේ කාරණේ කියලා කවුරු දැනගත්තත් මොකද පුතේ? අවම ප්‍රමාණයෙන් ජීවත් වෙන එකයි වටින්නේ. අද ලෝකේ මිනිස්සු අනිත් අයට පේන්න තමයි හුඟක් දේවල් කරන්නේ. ඇඳුම් පැළඳුම් ගන්නෙ වුණත්, ජංගම දුරකථනයක් පරිගණකයක් වල දී ගන්නෙ වුණත්, එහෙම නැත්නම් ගෙවල් දොරවල් හදන්නෙ වුණත්, වෙන ප්‍රිය සම්භාෂණ වලට සහභාගී වෙන්නෙ වුණත්, ඇඳුම් පැළඳුම් ඒ සියලු දේවල් මේකප් කරන්නේ, මේ සියලු දේවල් කරන්නේ පුතේ තමන්ට දරාගත නොහැකි තත්වයක ඉඳලා. ඒ කියන්නේ තමන්ට කරන්න පුළුවන් මට්ටමේ දේවල් කරාට කමක් නැහැ පුතේ. ඒක තමන්ගේ තමන් මුදල් හරි හම්බ කරනවා නම් තමන්ට ඒව සඳහා ප්‍රමාණවත් පරිදි දේවල් තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ පුතේ අපි මේ දේවල් කරාට. හැබැයි තියෙන කෙනෙක් ඒක කරනකොට නැති කෙනෙක් ඒ ගානටම තියෙන කෙනෙක් ගානටම පේන්නේ දේවල් කරනකොට අන්න එතන තමයි පුතේ ඛේදවාචකයේ තියෙන්නේ. එතන තමයි අපේ පුද්ගලයෝ අමාරුවේ වැටෙන ස්වභාවයේ තියෙන්නේ. ඒ නිසා මේ දියමන්ති මාලය කෙටි කතාව අපිට හරිය ලස්සන පාඩමක් උගන්වනවා පුතේ. ඒ තමයි මැටිල්ඩා ඒ ප්‍රිය සම්භාෂණයට යන්න ඕනෙත් නෑ සමහර විට නේද? මැටිල්ඩා ඒ විදිහ දෙයක් ප්‍රාර්ථනා කරපු හින්දානේ එයාගේ ස්වාමිපුරුෂයා එයාට ඒ විදිහ අවස්ථාවක් උදා කරලා දුන්නේ. යන්න ඕනේ නෑ. තමාගේ ස්වාමිපුරුෂයාත් එක්ක සතුටින් ජීවත් වෙන්න පුළුවන් අවකාශයක් නිර්මාණය කරගන්න පුළුවන්කම තිබ්බනම්, එහෙම නැත්නම් තමන්ගේ ස්වාමිපුරුෂයා ජීවත් වෙන සමාජ ක්‍රමයට, සමාජ භාවිතාවට, එහෙම නැත්නම් ඒ සමාජ මට්ටමට ගැලපෙන පරිදි තමන්ට ජීවත් වෙන්න ක්‍රමවේදයක් හදාගත්තා නම් ඉතින් එහාට සතුටක් නැහැනේ පුතේ. ඒක තමයි සතුට වෙන්නේ. ඊළඟට ඒ ප්‍රිය සම්භාෂණයට ගියාම කියන්නක පුතේ, හරි තමන්ගේ ස්වාමිපුරුෂයා අරන් ආවා ඇරයුම් පතක්. ඒ ඇරයුම් පතෙන් ඒ සම්භාෂණයට ගියා. තමන්ට තියෙන ඇඳුමක් අඳගෙන තියෙන ආභරණයක් දාගෙන ගියා. ගිහිල්ලා ආපහු වෙලා නිකන් හිටියා. ඒත් ඒ ප්‍රශ්නේ ඉවරයිනේ. එහෙමනම් අර දියමන්ති මාලය වෙනුවෙන් වැය කරපු මුදල් තමන්ගේ ජීවිතේ සතුට වෙනුවෙන් ඒගොල්ලන්ට වැය කරන්න තිබ්බනේ. ඒත් නෑ. අන්තිමට තමන්ගේ මිතුරිය ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තෙත් නෑ. තමන්ට ප්‍රයෝජනයක් ගන්නත් බැරි වුණා. නිකන් සෝබන ජීවිතයකට ගිහිල්ලා අවුරුදු 10ක් නිස්කාරණේ දුක් විඳ විතරේ අවසානට ඉතුරු වුණා. ඒ නිසා අපි හිතා බලන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ කාරණා ගොඩක් පුතේ මේකේ තියෙනවා නේද? ඊළඟට ඒ විදිහේ ප්‍රිය සම්භාෂණයට ගිහිල්ලා කල්පනාවෙන් ඉන්න තිබ්බනේ තමන් අනුන්ගේ දෙයක් මේ අරන් ඇවිල්ලා ඉන්නේ නේද? ඒ නිසා මේක පරිස්සම් කරගන්න. යම් හේකින් මේක නැති වුණොත් එහෙම මේක ආපහු දෙන්නේ කොහොමද? ඒ පිළිබඳව සිහිබුද්ධියෙන් හිටියනම් ඒත් හරි පුත. ඒත් එයාට එයාගේ ජීවිතේ ඒක වලක්ව ගන්න තිබුණා. ඒ හින්දා අපි සමහර විට හොඳට කල්පනා කරමු. මේක ප්‍රායෝගික ජීවිතයට ගලප ගන්න පුතේ. අපි සමහර විට අනුන් දේවල් ඉල්ලන් යනවා. සමහරට මන් දන්නවා පුංචි දරුවෝ, ඔය සාමාන්‍ය පෙළ උසස් පෙළ වයසේ දරුවෝ චාරිකාවක් යනකොට, කොහේරි යනකොට අනුන්ගෙන් කැමරාවක් ඉල්ලන් යනවා. එහෙම නැත්නම් ජංගම දුරකථනයක් ඉල්ලන් යනවා. නැත්තම් වෙන දෙයක් ඉල්ලන් යනවා. අපි පරිස්සම් කරන්න ඕනේ පුතේ. අපි ඒව හොඳට කල්පනා කරන්න ඕනේ. නැති වුණොත් එහෙම, කැඩුනොත් එහෙම, මොන හරි සිද්ධියක් වුණොත් එහෙම නැවත අර පුද්ගලයාට අර වටිනා දේ නැවත ලබා දෙන්න ඕනේ. මොකද අපි එතනදී පෙන්වන්න හදනවා අපි හොඳම උපකරණ මේ තියාගෙන ඉන්නේ, අපි අවශ්‍ය දේවල් සියල්ල අපිට තියෙනවා කියලා පෙන්වන්න හදනවා. නමුත් අනුන්ගෙන් ඉල්ලගත්තාම තියෙන භයානකකම තමයි යම් හේයකින් මොකක් හරි දෙයක් සිද්ධ වුණොත් එහෙම තමන්ගේ දේකට වඩා අනුන්ගෙන් ඉල්ලගත්ත දෙයක් පරිස්සම් කරන්න ඕනේ. මොකද ඒකට හේතුව තමන්ට නැහැ නේ එවැනි දෙයක් නැවත මිලදී ගැනීමේ හැකියාව. ඒ නිසා හරි කල්පනාවෙන් ඉන්න ඕනේ. ඔයාලට පුතේ ජීවිතේ හරියට වරදින්න තියෙන තැනක් මේක. සමහර විට අනුන්ගෙන් ඉල්ලගත්ත දේවල් වෙනුවෙන් කැඩිලා බිඳිලා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ආපහු ගන්න මුදල් නැතුව කරදරයට පත් වෙච්ච අවස්ථා ඔබට සමහරට ඕන තරම් ඇති. මං කියන්නේ ජංගම දුරකථනයක් එහෙම නැත්නම් පරිගණකයක් වගේ දෙයක් නෙමෙයි. සෙරෙප්පු දෙකක් සපත්තු දෙකක් වුණත් පුතේ ඇඳුමක් වුණත් මෙන්න මේ හැම අවස්ථාවකදීම අපි හරි කල්පනාකාරී වෙන්න ඕනේ. හරීම සියුම් විදියට කල්පනා කරලා මේ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. ඒ නිසා පුතේ අපිට මේ කෙටි කතාවෙන් අපිට ලබා දෙන විශාල පණිවිඩයක් තියෙනවා පුතේ. මේ මැටිල්ඩා චරිතය ඔස්සේ අපිට ජීවිතයට විශාල පාඩමක් කියලා දෙනවා. ජීවිතයට විශාල අවබෝධයක් ලබා දෙනවා. මොකද මැටිල්ඩා වගේ වෙන්න එපයි කියන එක අපිට සමාජීය වශයෙන් කියා දෙන තත්වයක් තමයි මේ කෙටි කතාව තුළ තියෙන්නේ. ඒ නිසා මේ සමස්ත කෙටි කතාව තුළින් අපිට අවබෝධ කරගන්න තියෙන්නේ අන්න ඒ කාරණා. ඊළඟට බලමු දුවේ පුතේ මේ කෙටි කතාව ඇසුරෙන් ඔබට දීලා තියෙන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මේ කෙටි කතාව කියවලා අවසානයේදී මේකේ තියෙනවා මෙන්න මෙහෙම. මේකේ මේ මම සාරය බොහොම කෙටියෙන් කියෙව්වේ. ඔබ ඉතා හොඳින් මේ කෙටි කතාව කියවන්න, ඉතා හොඳින් මේ කෙටි කතාවේ තියෙන කාරණාව අවබෝධ කරගන්න. එතකොට ඔබට මේ චරිත පිළිබඳව, මේ අවස්ථාව පිළිබඳව, සිද්ධි පිළිබඳව මීට වඩා ගැඹුරු අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේකේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා මෙන්න මෙහෙම පුතේ. දියමන්ති මාලය නැතිවීමට පෙර සිහින ලෝකයක ජීවත් වූ මැටිල්ඩා පසුව සැබෑ ලෝකයේ කටයුතු කළ ආකාරය පැහැදිලි කරන්න කියලා. දියමන්ති මාලය නැතිවීමට පෙර සිහින ලෝකයක ජීවත් වූ මැටිල්ඩා පසුව සැබෑ ලෝකයට පැමිණි ආකාරය විස්තර කරන්න කියලා. ඊතරොන මේ කෙටි කතාව පටන් ගන්න මැටිල්ඩා පිළිබඳ විවරණයකින්. ඇත්තටම ආරම්භක කොටසේ තියෙන්නේ ආරම්භක මේ කෙටි කතාවේ ආරම්භක අර්ධය නැත්නම් ප්‍රථම අර්ධය වෙන් වෙන්නේ මැටිල්ඩාගේ සහ ලොයිසෙල්ගේ ජීවිතයේ ස්වභාවය පිළිබඳව හඳුන්වා දෙන්න. තව විදිහකට කියනවා නම් මැටිල්ඩා මොන විදිහේ සෝබන කාන්තාවක්ද කියන එක අපිට පැහැදිලි කරලා දෙන්න තමයි ආරම්භක අර්ධය ප්‍රථම අර්ධය අපිට වෙන් කරලා තියෙන්නේ. ඔන්න බලන්න මෙහෙම කියන. ඈ ඌකලි දෛවයට සිදුවන ඇතැම් වැරදීම් නිසා දෝහෝ ලිපිකරු පවුල්වල උපත ලබන ඒ සුන්දර රූපන් කාන්තාවන්ගෙන් එකියක් වූවායි. ඇය වෙනුවෙන් වෙන් කරලා දායාදයක් නොවීය. එමෙන්ම ධනවත් උසස් පිරිමියෙකු විසින් දැන හඳුනු ගන් ලැබ ආලය කරනු ලැබ විවාහ කරගන්න ලැබීමේ බලාපොරොත්තුවක් හෝ හැකිකමක්ද ඇය වෙත නොවූයේ. එහෙයින් ඇය අධ්‍යාපන අමාත්‍යංශයේ සුළු ලිපිකරුවෙකුට තමා විවාහ කර දීමට ඉඩහැරියායි. එතකොට මධ්‍යම පන්තික කාන්තාවක් ඇය. එතකොට එයාට උපත ලැබුවෙත් එවැනි තැනක. හැබැයි එයා ලස්සනයි. එයා ලස්සනයි. ලස්සන වුණාට එයාට සමාජයේ උසස් අන්දමේ විවාහයක් කරගන්නට, එහෙම නැත්නම් සමාජයේ උසස් අන්දමේ කෙනෙක්ව විවාහ කරගන්නට අවශ්‍ය අවකාශය ලැබුණේ නැහැ. හැඩ වැඩ ඇතිව ඇඳීමට පැළඳීමට හැකිකමක් නොතිබුණු හේයින් ඇ චාම්ව ඇඳාය. චාම්ම පැලැන්දාය. අනෙක් රුචි අරුචිකම්ද බැරිකම් කරන කොටගෙන සරල අන්දමින් පවත්වා ගත්තාය. එහෙත් ඇය සිතින් ජීවත් වූයේ තමාට තරම් නොවන පහත් විවාහයකට මැදිහත් වූ එකියක මෙන් අසන්තෝෂයි. හිතින් ජීවත් වුනේ අසතුටින්. කුමක් නිසාද යතහොත් ස්ත්‍රීන්ට කුලයක් හෝ පන්තියක් නොමැති බැවින් ස්ත්‍රීන් සම්බන්ධයෙන් කුලය හා පන්තිය වෙනුවට ක්‍රියා කරන්නේ ඔවුන්ගේ රූ සපුව, හාවභාව ලීලා සහ ලලිත කාන්තා ගතිගුණ වන හේ. ඒ කියන්නේ ස්ත්‍රියකට මිලමුදල් තියෙනවා නම්, එයට ලස්සන තියෙනවා නම්, ඕනෑම කුලයක ජීවත් වීම නැත්නම් ඕනෑම සමාජ මට්ටමකට අවතීර්ණ වීමේ හැකියාව තියෙනවා කියන එක තමයි එකෙන් කියන්නේ. ඔවුන් සතු සහජ සුකෝමලත්වයත්, ඉවෙන් මෙන් ඔවුන් තුළ පහළවන සිත් සතන් ඇදගැනීමේ සමත් ප්‍රියමනාප භාවයත්, අල්ලාප සල්ලාපේ චතුරතාවයත් උසස් භවයේ එකම ලක්ෂණය වේ. එතකොට මේ සියල්ල මෙයාට තියෙනවා. එමෙන්ම ඒවා නිසා මුඩුක්කුවේ වසන තරුණියත් ඉතාම උසස් ආර්යවතන දෙදෙනාම එක හා සමාන තත්ත්වයකට පත් වෙති. ඒ කියන්නේ කතා බහ කරන විදිහෙන් ලස්සනෙන් සුකුමල භවෙන් ස්ත්‍රීකට පුළුවන් ඕනෑම සමාජ මට්ටමකට අවතීර්ණ වෙන්න. තමා ඉපදී ඇත්තේ සියලුම සැප සම්පත් හා සුඛ විහරණ ආස්වාදනය කිරීමට යන හැඟීම නිසා ඈ නිරන්තරයෙන් දුක් වේදනාවට භාජනය වූවායි. නිවසේ දිලිඳු වසරණ කමින්, එහි බිත්තිවල කාලකන්ණි දුක්බර පෙනුමින්, දිරාගිය පුටුවලින් හා අවලස්සන දොරජනල් රෙදිවලින් බලවත්සේ සිත්තැවුලට පත් ඈ මනස්තාපේනුත් පශ්චාත්තාපේනුත් කාලය ගත කරයි. එයා හැම වෙලේම හිටිය දුකින්, හැම වෙලේම හිටිය කනගාටුවෙන්, හැම වෙලේම හිටිය කලකරින්. මොකද ඒකට හේතුව ඇයගේ රූසපුවට ගැලපෙන විදිහේ සමාජ අනන්‍යතාවයක් ඇයට විඳින්නට සිදුුණේ නැහැ කියන එක පිළිබඳව ඇය දුකෙන් සහ පසුතැවීමෙන් කටයුතු කරා. ඇයගේ සමාජ තත්ත්වයේ සිටින අනෙක් ස්ත්‍රීන්ට කිසිම අමුතු ශෝකයක් හෝ අමුතු දුම්නසක් ඇති නොවන මේ සියලුම දේවල් වලින් ඈ කනස්සල්ලටත් කනගාටුටත් පත් වූවා. එයාට එයාගේ සමාජ තත්ත්වයේ ඉන්න අනිත් අයට එහෙම ප්‍රශ්න තිබුණේ නැහැ. හැබැයි මෙයා ලස්සනයි, සුන්දරයි, සුකෝමලයි. ඕනෑම පිරිමියෙක් ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් ඇයගේ චර්යා රටාව තුළ තිබුණා. ඇය බොහොම හාවභාව ලීලා සහිත කතා බහ කරාමට ප්‍රිය, බොහොම ලස්සන තරුණියක්. ඒ නිසා ඉහළ සමාජයේ පිරිමියෙක් වුණත් ඇයව ඇදබැඳ ගැනීමේ හැකියාව තිබුණා. ඒ නිසා ඒ මැටිල්ලා ජීවත් වූ සමාජ පන්තියේ කාන්තාවන්ට වඩා, නැත්නම් ඒ පන්තියේ අනෙක් කාන්තාවෝ දුක්කුන් නැති වුණාට මැටිල්ඩා හැම වෙලාවෙම හිටියේ දුකෙන්. මොකද ඒකට හේතුව එයා හිතුවා මට මීට වඩා හොඳ විවාහයක් කරගෙන මීට වඩා ඉහළ සමාජ පන්තියක හැසිරෙන්නට අවශ්‍ය අවකාශය ඕන්නම් නිර්මාණය කරගන්න තිබුණා කියලා. ඇයගේ කුඩා නිවසේ වැඩපළ කර දීමට පැමිණි මෙහෙකාර දැරිය දැකීමෙන් ඇගේ සිත දුම්නස් සහගත කටු සිතුවිලි රාශියකින් පිරීතිරී ගියේ. පෙර දින මහාර්ග තිරයදිනවලින් අලංකාර කරන ලද උස් ලෝකඩ පහන් රුක්වලින් ඒකාලෝක කරන ලද ගිනි උදුනේ සුව පහස් දනවන උණුසුම් කරන කොටගෙන විශාල අත්පුටුවල වැතිර නිදිබරව සිටින සරුවාල ඇඳගත් දැවැන්ත සේවකයන් දෙදෙනෙකුගෙන් විසින් ආවතේව කරන ලබන නිහඬ නිශ්ශබ්ද අන්තර් ගර්භාගාර පිළිබඳ සිහින ඈ සිතින් මවා ගත්තාය. මේ නිකන් පුංචි වැඩකාරියක් තමයි, පුංචි මෙහෙකාරියක් තමයි මෙයාට හිටියේ. හැබැයි එයා හිතින් හිතුවේ අර විශාල තිර රෙදි දාලා තියෙන තට්ටු දෙක තුනක මාලිගාවක ගිනි උදුන් තියෙන, මොකද ඒවා සීතල රටවල්නේ පුතේ, හැම ගෙදරකම ගිනි උදුනක් තියෙන. අන්න එහෙම තියෙන බොහොම ලස්සන ඇඳුම් පැළඳුම් ඇඳගත්ත මෙහෙකරුවන් මෙහෙකාරියන් ඉන්න. ඒ කියන්නේ මැටිල්ඩා කල්පනා කරන විදිහට එයාගේ ගෙදර මෙහෙකාරියටත් හොඳ ඇඳුම් පැළඳුම් තියෙන. මේ කිලුට පෙරාගත්ත නිකන් සාමාන්‍ය මෙහෙකාරියක් නෙමෙයි, හොඳ සැප පහසුවට ඉන්න මෙහෙකාරියෝ තමයි එයා බලාපොරොත්තු වුණේ. ඉතින් ඒව තමයි හිතින් මවාගත්තේ. අනර්ග කෞතුක වස්තුන්ගෙන් පිරුණා වූ සූක්ෂම කර්මාන්තයෙන් හිබි ගෘහ භාණ්ඩවලින්ද එල්ලන ලද පුරාණ සේද තිරරෙදි වලින් විචිත්‍ර වූ අති විශාල ශාලාද සැම ගැහණියකම ඊර්ෂ්‍යා පරවස වූ ප්‍රාර්ථනීය වූ සිතින් ආශ්‍රය කිරීමට ආශාවෙන් සිටින චිර ප්‍රසිද්ධ මිනිසුන්ගෙන සිදුරිතා විශ්වාසී මිතුරන් ස්වල්ප දිනකුගෙන්ද ප්‍රිය සමාගමේ සඳහා වෙන් කළද සුගන්ධවත් සුන්දර ආගාරද සිතින් මවාගත් ඈ ඒ පිළිබඳ කල්පනාවෙන් මනෝලෝකයක ජීවත් වූවාය. දැන් පේනවනේ, දැන් මෙයා හැම වෙලේම ඉන්නේ මනෝලෝකයක. දැන් ඔය සමහර අය ඉන්නවා පුතේ ෆේස්බුක් එකේ හරි කොහේ හරි තියෙන ලස්සන 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 ගෙවල් වල පින්තූර මේ සේව් කරගන්නවා, පින්තූර සුරක්ෂිත කරගන්නවා තමන්ගේ ජංගම දුරකතනේ. ඒව දිහා බල බල අනේ මට මේ වගේ ලස්සන ගයක් නැහැනේ, මේ වගේ ලස්සන ගයක් නැහැනේ කියලා ඉන්නේ. දැන් බැලුවා මෙයාට හොඳ ගෙයක් දොරක් තියෙනවා, එයාට හොඳ ඉන්න තැනක් තියෙනවා. හැබැයි අර වගේ දේවල් සිතින් කල්පනා කරනවා. කියන්නේ තමන්ට තියෙන දේ පිළිබඳ අගය කරන්නේ නැහැ. මොකද මේ ලෝකේ මේ තියෙන කාලගුණ දේශගුණ තත්ත්වයේ පුතේ හරියට හිසට වහලක් නැතුව ජීවත් වෙනයි ඕනෑ තරම් ඉන්නවා පුතේ. මේ වෙනකොට පාරායිනේ සීතල වැඩි වැඩි, හුලම් පොද වැඩි වැඩි, වතුරේ තෙමි තෙමි ජීවත් වෙන මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා. ඒක ඇතුලේ සාමාන්‍ය උළු හෝ ෂීට් හැවිලි කළ වහලක් තියෙන සාමාන්‍ය ගේක ජීවත් වෙන කෙනෙකුට කිසියම් යහපතක් තියෙනවා පුතේ. හැබැයි ඒ තියාගෙන මහා මන්දිර පිළිබඳ සිහින මවන පිරිමි වගේම ගැහෙනු මේ හැමෝම ඉන්නවා පුතේ. මිනිස්සු ඉන්න ලෝකේ. ඉතින් ඒක තමයි අර තමන්ට තියෙන දේ පිළිබඳව විශ්වාසයක් නැතිකම. එහෙම නැත්නම් තමන්ට තියෙන දේ පිළිබඳව අගයක් නැතිකම. දින තුනක් පරණ වූ මේස ඇතිරිල්ලක් එළනද රවුම් මේසයට රාත්‍රී ආරය සඳහා වාඩි වූ ඇය තමා ඉදිරියෙන් හිඳගත් සැමියා සුප්බඳුනේ වැනුම් වැහුම් අරිමින් මහත් ප්‍රබෝධයකින් ආ හරි ශෝක් සුප් එකක් නේ, මෙච්චර රස ඇති වෙන කිසිම ආහාරයක් නැහැ යයි ප්‍රීති රාවයක් නැගූ විට කල්පනා කළා. බිත්තිවල එළනද පෞරාණික මනුෂ්‍ය වර්ගයන්ගෙන් හා දෙවුලියන්ගෙන් සදනු වනරොදක පියා හඹන අද්භූත පක්ෂීන්ගේ රූපසටහන් වලින් පිරුණු වර්ණවත් තිරරෙදි ගැන දැන් අර ස්වාමි පුරුෂයා මේ ජීවිතය පුළුවන් විදියට ආස්වාදනය කරනවා. එයා ලද දෙයින් සතුට වෙනවා. මොකද එයා දන්නවනේ සල්ලි හම්බ කරන තියෙන අමාරුව පුතේ. එතකොට එයා දන්නවා මේ හම්බ කරන සල්ලි වලින් කන්න පුළුවන් ප්‍රමාණය මොකක්ද කියලා. එහින්ද එයාට මේව පිළිබඳ මහා අරුමයක් නැහැ පුතේ. හැබැයි මැටිල්ඩා එහෙම නෙමෙයි. මැටිල්ලා ස්වාම පුරුෂය එහෙම ජීවත් වෙද්දිත් මැටිල්ලා කල්පනා කරන්නේ අනේ මට මීට වඩා ලස්සන ගෙයක් දොරක් සැප සම්පත් සහිත තැනක් නැහැනේ කියේ. තිරරෙදි ගැන, කාන්තියෙන් කැළොම් විහිදුන රිදීමුවා බඳුන් ගැන, ප්‍රණීත ආහාර පාන ගැන, ආශ්චර්යවත් පැටිවල බහන් ලද රසමසවුලු ගැන, ට්‍රවුඩ් මත්ස්‍යන් ලාරත් පැහැති මස හෝ වටුකුරුල්ලන්ගේ අත්හැදි අනුභව කරන ගමන්ම තේරුම් ගැනීමට නුපුළුවන් මදහසක් මුවේ රඳවාගෙන රහස් කෙඳිරි වලින් කියවලබන ලලනෝපචාරී සංලාපයන්ට ඇහුම් කඳෙන අන්දම ගැන මේ කාන්තාව සතුරු සාමිච්චේ දින ඇති සතුරු විඳින හැටි පිළිබඳව මේ කල්පනා කරා. මේක හරි ලස්සන වචන තියෙනවා. හරිද? රහස් සංලාපයන් ඇහුම් කඳෙන අන්දම ගැන ඇයට ඇඳුම් පැළඳුම් හෝ මුතුමැණිකෝ කිසිවක් නොතිබුණේ. එහෙත් ඇය ආශා කළේද ඒ වාටමයි. එතකොට හිතනවනේ ආ කොහොම එක්කෙනෙක්ද කියලා. තමා ඉපදී ඇත්තේ ඒවා සඳහාමයි සිටූ ඈ අන්‍යයන් වශී කර ගැනීමටත් අන්‍යයන් විසින් ප්‍රාර්ථනා කරනු ලැබීමටත් බෙහෙවින්ම ප්‍රියංකර වීමෙන් අන්‍යයන්ගේ මත නුවන් පොළඹවා ගැනීමටත් ඇතනම් කෙතරම් හොඳදයි කල්පනා කරයි. එයා හැම වෙලෙම බැලුවේ අනිත් අය වසඟ කර ගන්න පුළුවන්ද කියලා. අනිත් අයව තමන්ගේ පැත්තට ඇදබැඳ ගන්න පුළුවන්ද කියලා. ඒක තමයි ඇය කල්පනා කරන්නේ. ඇයට තමා හා එකට ඉගෙනගත් මිතුරියක් සිටියාය. මිතුරිය බැලීමට ගොස් පෙරලා ආ සෑම විටම ඈ බලවත් චිත්ත සන්තාපයකට සහ දුක් වේදනාවකට භාජනය වූවාය. මිතුරිය හමු වූ ආපසු වෙන ඇය දින ගණනාවක් දුකට සහ දොම්නසට සංවේගයේ සන්තාපයට ගොදුරක් හොඳා වෙලම සිරිපතක් වූයේ. එහෙයින් ඈ තවත් මිතුරිය බැලීමට නොයෑමට සිතාගත්තා. මොකද අර මිතුරිය ජීවත් වෙන ජීවිතය පිළිබඳව ඇයට පොඩි ඉරිසියාවක් තියෙනවා. අනේ මෙයා විඳින ජීවිතේ මට නෑනේ වගේ එකක් තියෙනවා. ඉතින් ඔහොම ඉන්න දවසක තමයි ඔහොම ඉන්න අතරතුරේ තමයි පුතේ මේ මැටිල්ඩා ලොයිසෙල්ගේ ස්වාමි පුරුෂයා ලොයිසෙල් මහත්මයා එයාට අර මුද්‍රිත කාඩ්පත එහෙම නැත්නම් අර අපි කියන්නේ මේ ප්‍රිය සම්භාෂණයට ආරාධනා කිරීමේ ආරාධනා පත්‍රය ගෙනත් දෙන්නේ. ඊට පස්සේ මේගොල්ලෝ අර ප්‍රිය සම්භාෂණයට මං කිව්වා වගේ පුතේ අර විදිහේ ඇඳුමක් හොයාගෙන ඒ විදිහට තමන්ගේ මිතුරියගෙන් ඔරෙස්ටියේ මහත්මියගෙන් මාලේ ඉල්ලගෙන මේගොල්ලෝ යනවා නේද? එතකොට මේ ආරම්භක කොටසේ බා මෙතෙක් සඳහන් කරපු කොටසේ සඳහන් වෙනවා පුතේ මේ ස්ත්‍රිය හිටපු අර සිහින ජීවිතය එහෙම නැත්නම් එයා ප්‍රාර්ථනා කරපු සෝබන ජීවිතය ලස්සන ජීවිතය හරිද? ඉතින් එහෙම වෙලා හිටපු මේ මැටිල්ඩා ලොයිසෙල් එහෙම සිහින ලෝකයක ජීවත් වෙච්ච නැත්නම් තමන්ගේ ජීවිතයේ වටිනාකම් පිළිබඳව අතිශෝක්තියෙන් ප්‍රාර්ථනා කරපු මේ ස්ත්‍රිය පස්සේ මොකද කරන්නේ? දියමන්ති මාලේ නැති වුණාට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ පුතේ ආපහු ඊට සමාන මාලයක් හදලා දුන්නට පස්සේ ඒ සඳහා වියදම් පියවගත්තට පස්සේ හරිද? වියදම් පියවගත්තට පස්සේ සාමාන්‍ය ජීවිතයකට එයා එළඹෙනවා. අර ෆොරෙස්ටියේ මහත්මියට මාලේ දුන්නට පස්සේ පුතේ මොකද කරන්නේ? එයා මාලේ අරලා බලලා එතනින් බාර ගන්නවා. එච්චර එයා පොඩි වචනයකුත් කියනවා. මීට කලින් නේද මේක ගෙනන් දෙන්න තිබුණේ? මටත් ඕක ඕන කෙරුවා නම් මෙහෙම කියලා කියනවා. පොඩි සරයක් දානවා. ඒ වුණාට මාලේ දුන්නට පස්සේ මොකද කරන්නේ? මාලේ දුන්නට පස්සේ ණයට සල්ලි අරගෙන මාලෙ දුන්නට පස්සේ තමන්ගේ ස්වාම පුරුෂයාට සිද්ධ වෙනවා ඒ ණය සියල්ල ගෙවන්න. ඒ වගේම තමයි මෙයාට සාමාන්‍ය ජීවිතයකට එන්න සිද්ධ වෙනවා. මෙන්න මෙහෙම තියෙනවා. කොහොමද? එතෙන් සිට අගහිඟ කම්බලින් මිරිකුණු ජීවිතයක බියකරුකම ලොයිසෙල් මහත්මියට දැනෙන්නට විය. මුල සිටම ඈ තමා සතු කොටස නිර්භීතව වීරවත්ව ඉටු කළාය. මේ භයංකර ණයතුරු සියල්ලම ගෙවා අවසන් කළ යුතු වූයේයි ඇය සියල්ලම විඳ දරා ගනු ඇත. සේවිකාව අස්කර දමන ලැබ අතර නිවසද වෙනස් කරන ලද්දේ. සේවිකාව අයින් කරා. එතකොට අමතර වියදමක් නැහැනේ. නිවසත් වෙනස් කරා. ඔව්හු උඩුමහලෙහි පියසි කොනකට නොදුරු කුඩා කාමරයක වාසයට පැමිණි. උඩුමහලක පොඩි පියස්සක කොනක තිබ්බ පොඩි කාමරයකට ආව. ගෙදර දොරක පවත්නා බර වැඩ කටයුතු ගැනද මුළුතැන්ගේ පීඩාකාරී වෙහෙසකර වැඩපළ ගැනද ඇය තුළ ආපු අවබෝධයක් ඇති වූයේ. ඔන්න සැබෑ ලෝකෙට ආව. දැන් නිවසේ කරන්න තියෙන දේවල් මොනවද? කන්න බොන්න උයන්නේ කොහොමද? ඒවා සපයා ගන්නෙ කොහොමද? වැඩපළ කරන්නේ කොහොමද කියන එක එයාට දැන් පුරුදුයි. එයා අවබෝධ කරගන්න පටන් ගත්තා. ඈ තෙල් සහිත හැලිවලන්ද වෙනත් මැටි බඳුන් පිඟන් කෝප්ප හා දීසි පිරිසිද තම රෝස පැහැති නිය ගෙවි යනතුරු සේදුවාය. කිලිටි රෙදි පෙරදි කමිස හා වෙනත් ඇඳුම් පැළඳුම්ද සේදූ ඈ ඒවා වැලක වැනුවාය. සෑම උදයකම කසල කූඩේ පහළ වීදියට ගෙන ගොස් දැමූ ඈ වීදියේ සිට දියබඳුන් නිවසට උස්සාගෙන එන අතර මගදී තරප්පු පෙළේ සෑම තලයකදීම නතර වී හති ඇරියාය. ඔන්න සැබෑ ජීවිතය. අර සිහින ලෝකයක ජීවත් වෙච්ච මැටිල්ඩ දැන් සැබෑ ලෝකෙට ආ. දිලිඳු දුප්පත් ගැහණියක මෙන් ඇඳුම් පැළඳුම් කළ ඈ අතේ ඉල්ලාගත් මල්ලක් ඇතිව පළතුරු කුළුබඩු මස් ආදී විකුණන වෙළෙන්දන් වෙත ගොස් සෑම තඹයක්ම ඉතිරි කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් සමග කේවල් කරමින් සණ්ඩු දබර කරමින් නින්දා අපහාස වින්දායි. ඒ කියන්නේ බඩු හිතු හිතු ගානට ගන්නෙ නෑ, මුදල් අඩු කරලා අනේ තව කීයක් හරි අඩු කරන්න කියලා කේවල් කරලා තමයි ගන්නෙ. ඊට පස්සේ බැනුනොත් අහනු. සෑම මාසයකදීම සමහර නෝට්ටු ගෙවිය යුතු අතර සමහර නෝට්ටු අලුත් කරගත යුතු වීය. මෙසේම පරිද්දෙන් කාලය ගෙවී ගිමි නෝට්ටු කියලා කියන්නේ පුතේ අර ඒගොල්ලෝ අස්සම් කරපු ණය මුදල් වලට අදාළ ඒවා. ඒවා ගෙවන්න ඕනේවා තිබුණා, අලුත් කරගන්න ඕනේවා තිබුණා. ඇගේ සැමියා සවස් කාලයේදී කිසියම් වෙළෙන්දෙකුගේ ගිණුම් වාර්තා සකස් කිරීමේ යෙදුනේ. බොහෝ විට රාත්‍රී කාලයේ ඔහු ගත කළේ පැන්ස භාගයකට පිටුව ගණනේ පිටපත් කිරීමෙහි යෙදීමිනි. ප්‍රංශ කියලා කියන්නේ මුදල් ලේකක. මෙන්න මේ විදිහට මෙසේ ජීවිතයේ අවුරුදු 10ක් පැවතුනේ. අවුරුදු 10 අවසානයේදී ණයතුරු සියල්ලම අධික පොලී ගන්නන්ගේ මුදල්ද, වැල් පොලියෙන් එක පිටේක උතුම් මුදල්ද ආදී වශයෙන් ණයතුරු සියල්ලම ඔහු ගෙවා නිදහස් කර දැමුවහ. මේ වන විට ලොයිසල් මහත්මිය මහලු පෙනුමකින් යුතුව සිටියාය. ඇය දිලිඳු ගෙවල වසන අනෙක් ස්ත්‍රීන් මෙන් හැඩි දැඩි, ශක්තිමත්, ගොරෝසු, දරදඬු ස්ත්‍රියක බවට පත්ව සිටියාය. අවුල්ව ගිය කිලිටි කෙසින්ද, විසිරී ගිය අවිනීත ඇඳුම් පැළඳුම්ද, රතුව රළු වූ දෑත්වලින් යුතු ඇය මහහඬින් කෑගසමින් කතා කරයි. අර සුමට සිලිති ස්වභාවය ඇයගේ නැහැද. දිය පාරවල් වේගයෙන් ඒ මී අත ගසමින් බිම සේදුවායි. ඒත් සෑම විටක එහෙත් ඇතැම් විටක සැමියා කාර්යාලයට ගොස් සිටින අවස්ථාවලදී ජනේලය අසලින් වාඩිවන ඈ දිගු කලකට පෙර ගත කළ ඒ සුන්දර සන්ධ්‍යාව ගැනත්, තමා ඒතරම් රූමත්ව දැකුම් කළෝ සන්තෝෂයෙන් ගත කළ ඒ උත්සවය ගැනත් කල්පනා කරමින් කාලය ගත කරා. එම මාලය ඇය අතින් නැතු නොවූයේ නම් කුමක් සිදුවිය හැකිව තිබුණේ? කවුරු එය දනිද්ද? කවුරු දනිද්ද? ජීවිතයේ කෙතරම් අද්භූත ජනකද? කොතරම් පෙරලන සුළුද? අපගේ විනාශය හෝ ගැලවීමට උමනා කරන්නේ කොතරම් සුළු, කතරම් අල්ප මාත්‍ර දෙයක්ද? මෙන්න මේක තමයි ජීවිතයේ ඇත්ත කාරණය. පුතේ මේ කෙටි කතාවේ ජීවන දර්ශනය එන්නේ යන්නේ එතනේ. අපේ ජීවිතේ වෙනස් වෙන්න පුංචි මොහොතයි යන්නේ. මම අර කිව්වේ කාගේ හරි දෙයක් ඉල්ලගෙන ගිහිල්ලා ඒකට විනාශයක් වෙන්න පුංචි වෙලාවයි යන්නේ පුතේ. ඒ නිසා අපි මේ කෙටි කතාවෙන් ජීවිතේ ඉගෙන ගන්න ඕනේ බොහෝ කාරණා තියෙනවා පුතේ. පුංචි සිදුවීමක් අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමේ හැකියාව තිබෙනවා. පුංචි දෙයක්. හරි. ඉතින් දියමන්ති මාලයේ කෙටි කතාවේ මැටිල්ඩා අවසානයේ සාමාන්‍ය ස්ත්‍රියක් විදිහට ජීවිතයට මුහුණ දෙනවා. යම් හේකින් මෙයා මුල ඉඳන් මේ විදිහට වුණා නම් අර සිහින ලෝකයක ජීවත් වෙලා අනවශ්‍ය දේවල් ප්‍රාර්ථනා කරමින් කටයුතු නොකරන ස්ත්‍රියක් වුණා නම් කීයටවත් එයාගේ ස්වාමි පුරුෂයා මේ විදිහේ ප්‍රිය සම්භාෂණයකට ඇය වෙක්කන් යන්න කටයුතු කරන්නේ නැහැ. එහෙමනම් ඒගොල්ලන්ට මාල ඉල්ල ගන්න වෙන්නේත් නැහැ. ඉල්ලගත්තේ නැත්තම් මාලේ නැති වෙන්නෙත් නැහැ. මාලේ නැති වෙන්නේ නැති හින්දා එච්චර ණයතුරුස් ගෙවන්න වෙන්නෙත් නැහැ. එච්චර ණයතුරුස් ගෙවන්න වෙන්නේ නැති හින්දා තමන්ගේ ස්වාමි පුරුෂයා හම්බ කරන මුදලෙන් අවම වශයෙන් ජීවත් වෙලා සැප පහසුකම් සහිත ජීවිතයකට ජීවත් වීමට ඇයට හැකියාව තිබුණා. මෙන්න මේක තමයි ඇත්ත කතාව. මෙන්න මේක තමයි සත්‍ය ස්වභාවය. ඉතින් අපිට මේ කෙටි කතාව තුලින් අවබෝධ වෙන මැටිල්ඩාගේ චරිතයේ මේ ස්වභාවය ජීවිතේ විශාල පාඩමක් දුවේ පුතේ. අපිට විතරක් නෙවෙයි ඇත්තටම මේක දෙමව්පියන්ටත් පාඩමක්. මේක අසාසන ඕනෑම අසන්නෙකුට මේකෙන් ජීවිතේට ගන්න පාඩමක් තියෙනවා. මොකක්ද ඒ පාඩම? අපිට තියෙන විදිහට අපි ජීවත් වෙන්න ඕනේ. අනිත් අයට පේන්න දේවල් අනුන්ගෙන් ඉල්ලගෙන ලෝකෙට ණය වෙලා අපි අමාරුවෙන් ජීවිත අනන්‍යතා නඩත්තු කරන්න යන්න හොඳ නෑ නේද? ඒ වෙනුවට අපිට තියෙන දේවල් වලින් තියෙන විදියට සැප විඳින්න ජීවත් වෙන එක තමයි වඩා හොඳ. මොකද ලෝකෙට ණය වෙලා අනිත් අයට පේන්න හදන මාලිගාවල නිින්ද යන්නේ නැහැ රැට. මොකද ඒකට හේතුව ගෙවන්න තියෙන ණය වාරික මතක් වෙනකොට. ඉතින් ඒ නිසා දුවේ පුතේ අපි ජීවිතේ හරි කල්පනාවෙන් වාහනයක් ගත්තත්, ගියක් දොරක් ගත්තත්, උත්සවයකට ගියත්, ඇඳුමක් පළඳුමක් ගත්තත්, ඕනෑම දෙයක් කරද්දී හැම වෙලේම අපි කල්පනා කරන්න ඕන කාරණේ තමයි අපි මේ කරන්නේ අපිට කළ හැකි දෙයක්ද, දරාගත හැකි දෙයක්ද, එහෙම නැත්නම් විඳගත හැකි දෙයක්ද කියන්නේ. ලැබෙන සතුට දෙමේ වඩා වැදගත් වෙන්නේ පුතේ ඒක තමන්ගේ ජීවිතයට බරක් වෙන්න ප්‍රමාණය කොයි වගේද කියලා. ඉතින් අපි ඊළඟ දවසේ මේ කෙටි කතාව පිළිබඳව තවත් පරිච්ඡේදයකින් හමු වෙන තුරු පුතේ අපි මේ කෙටි කතාවේ සාරය මේ විදිහට අවබෝධ කරගමු. ඔබ මේ කෙටි කතාව කියවලා නැත්නම් ආපහු පාරක් කියවන්න. මේ කෙටි කතාව කියවලා නැති දරුවෙක් ඉන්නවනම් මං හිතන්නේ මේ කෙටි කතාව නැවත සැරයක් කියවන්න ඔබට කිසියම් උත්තේජනයක් ඇති වෙන ඇති අපේ වැඩසටහනෙන්. ඒ නිසා බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ ඔබ මේ කෙටි කතාව හොඳින් කියවයි කියලා. මා අර කිව්ව කාරණා දෙක මැටිල්ඩා සිහින ලෝකයක ජීවත් වෙච්ච පළවෙනි අර්ධය සහ දීමන්තිමාලේ නැති වුණාට පස්සේ ආගේ චරරටාව කියන එක පුතේ අපිට සිහින ලෝකයෙන් සැබෑ ලෝකයට ආවයි කියන එක පැහැදිලි කරන්න ගන්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ අදත් අපි හෙළබස් විනිස වැඩසටහන ඔබ වෙත අරගෙන ආවේ FM 107.3 රජරට සේවයේ ඔස්සේ රජරට ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ වැඩසටහන් මාලාවේ. මෙම වැඩසටහන් මාලාව සඳහා අනුග්‍රාහක දායකත්වයේ සපයන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්තන රාජ්‍ය අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂතුමිය එවැගේම නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ලා තුමියන්ලා වගේම සිංහල භාෂා ඒකකයේ සිංහල විෂය භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ දයානන්ද ජයසුන්දර මහත්මා එවැගේම රජරට සේවා ප්‍රදානි ලාල්නානන්ද අබේදීර මහත්මා එවැගේම ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක සෑම් විනෝදාර මහත්මා ඇතුළු කාර්ය මණ්ඩලය ඔබ වෙත FM 107.3 රජරට සේවයේ ඔස්සේ මෙම වැඩසටහන රජරට ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ සිංහල පාඩම හෙළබස් විනිස ඔබ වෙත ගෙනෙන්නට කටයුතු කරනවා. එවැගේම ඔබට මේ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් අප වෙත යොමු කරන්න 071 84 20 829 කියන දුරකථන අංකයට දුරකථන ඇමතුමක් එහෙම නැත්නම් WhatsApp පණිවිඩයක් එහෙමත් නැත්නම් කෙටි පණිවිඩයක් අප වෙත යොමු කරන්න ඔබේ ප්‍රතිචාර ලැබෙන තුරු අපි බලාගෙන ඉන්නවා. එහෙමනම් දුවේ පුතේ ආයි දවසක හෙළබස් විනිස සිංහල පාඩමත් එක්ක FM 107.3 රජරට සේවය ඔස්සේ ඔබව හමු වෙන තුරු අද දවසේ ඔබෙන් සමු ගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්.